ගරු චතුර ගලපති මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක වෙලා තියෙනවා.
ගරු මුනිසුන ඔබන ගරු සභාපතිතුමීනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ රටේ වැදගත්ම අමාත්‍යංශ දෙකේ වැශීෂ කතා කරන මොහොතේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුති වෙන ගමන්ම, විශේෂයෙන්ම ඊයේ දවසේ ත්‍රිකුණාමලයේ ඒ සිදු වෙච්ච කාරණාව සම්බන්ධයෙන් ඉතාම කනගාටුදායක වෙන ගමන්, මොකද එවැනි සිදුවීම් මම හිතන්නේ ලංකාවේ සිදු වී නොයුතුයි කියන කාරණාවේ ඉඳගෙන, විශේෂයෙන්ම 88-89 කලබලකාරී විශේෂයෙන්ම පන්සල්වල ඉඳගෙන එහෙම නැත්නම් බුදු පිළිමට හැංගිලා ඒ ජීවිත බේරගත්ත කණ්ඩායම් අද ක්‍රියා කරන ආකාරය ගැන බැලුවම පොඩි ප්‍රශ්න සාගත තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කෙසේ වුණත් ඒවනි තත්ත්වයන් ඉදිරියට ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම විශේෂම ඇමතුමා ඊයේ කියනවා ඒ පොලිසිය බුදු පිළිමේ ඉවත් කරේ ආරක්ෂාවට කියලා. ඉතින් කාරණාව තියෙන්නේ අපිට ජීවිත තර්ජනයක් තිබොත් අපි ගිහලා පොලිසිය නවත්තර වෙනවද? එහෙම නැත්නම් අපිට කොහරි වෙන තර්ජනයක් තිබ්බොත් ඒ තර්ජන තියෙන කට්ටිය පොලිසිය කියලා නවතෙන් ගන්නවද? එහෙම නැත්නම් දැන් බුදු පිළිමේ තියෙන තැනට ආරක්ෂාව නොදී බුදු පිළිමේ ආරක්ෂා කරන්න බුදු පිළිමේ ගලවලා පොලිසියට අරන් යනවා කියන එක මාර ජෙපි න්‍යායක් ඒක. හරිද? ඉතින් ඉතාමත් විහිළු සාගත කාරණාවක්. ඉතින් බැරි වෙලා හරි සීගිරිය වගේ තැනකට තර්ජනයක් ඇති වුණ දාට තමයි මෙයාලා මොන වගේ පියවරක් ගනීද කියලා අපිට හිතෙන්නේ. ඉතින් ඒක කෙසේ වුණත් ඊයේ දවසේ වෙනකොට අම්බලංගොඩ මීටියාගොඩ ප්‍රදේශයේත් වෙඩි තැබීමක් සිද්ධ වුණා. වයස අවුරුදු 78ක කාන්තාවක් ඝාතනයට ලක් වුණා. එතකොට ඊයේ වෙනකොට දැන් ආණ්ඩුවටත් අවුරුද්දයි. ඒ වගේම 104 වෙනි වෙඩිල්ල, ඒ වගේම 55 වෙනි මරණය සිද්ධ වුණේ, 56 දෙනෙක් තුවාල වෙලා තියෙනවා. එතකොට මේ 70 වයස අවුරුදු 70ක කාන්තාවකගේ ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් මේ 104ක් වෙඩි පත් වෙනකොට විශේෂයෙන්ම මේ ආණ්ඩුව හැමතිස්සෙම සමාජගත කරන දේ තමයි මේ මහජන ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වෙන්නේ එක්කෝ පාතාල කල්ලි දෙකක් අතර වෙඩි තැබීම් වෙන්නේ. ඉතින් එහෙම කියලා මහජන ආරක්ෂාවට කිසි ගැටලුවක් නැහැ කියලා කියනවා. ඉතින් කාරණාව තියෙන්නේ ඊයේ ඝාතනය වුණේ වයස අවුරුදු 78ක කාන්තාවක්. මීට පෙර අපි දැක්කා ඉතා කුඩා ළමයි දෙනා මිලෝදියා තේරෙන්නේ නැති දරුවෝ දෙන්නේ මහපාර ඝාතනය වුණා. ඉතින් මේ 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 සිළු දෙනාගේම ජීවිත නෙවෙයිද? ඉතින් ඒ නිසා අද ආණ්ඩුව බොහොම සැහැල්ලුවෙන් අරන් තියෙනවා මේ රටේ වෙඩිල්ලක්වත් වුණොත්, එහෙම නැත්නම් ජීවිතත් නැති වුණොත් කොයි හරි පාතාල කල්ලි දෙකක් අතර වෙඩි හුවමාරු වීමක් විදිහට ඒක නිකන් සිල්ලරට දාන්න පුරුදු වෙලා තියෙනවා. මේ කාරණාව තමයි විශේෂම වැලිගම ලසන්ත වික්‍රමසේකර සභාපතිතුමා ඝාතනයේදීත් කිව්වේ. ඉතින් එදා හරියටම මොකද ලසන්ත වික්‍රමසේකර වැතුමා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජනතාවගේ ඡන්දයෙන් වැඩිම ප්‍රතිශතයෙන් පත් වෙලා බහුතර දෙනාගේ කැමැත්ත අනුව වැලිගම රාජසභාවේ සභාපති වෙච්ච කෙනා. එතකොට ඔහුගේ මහජන දිනේ දවසේ එතෙන්ටම ඇවිල්ලා ඝාතනය කිරීම වෙච්ච දවසේම මෙහි මහජන ආරක්ෂක ඇමතුමා කරපු ප්‍රකාශය දැඩි ලෙස අපි පිළිගුණෙන් එලා දකිනවා. මොකද එතුමා කිව්වේ ජාතික ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ වගේම ඝාතනුවේ අපරාධකාරයෙක් කියලා එදා මෙතෙන්දි කිව්වා. ඉතින් ඒ වගේ මානසිකත්වයක් තියගෙන මේ රටේ ජනතාවට දෙන පණිවිඩය මොකද්ද? මේ රටේ දෙන පණිවිඩය දැන් මේ ආණ්ඩුවපත් වෙලා මෙච්චර වෙඩි තැබි වෙනවා, ඝාතන වෙනවා, මේ හැමිකම සාධාරණීකරණය කරනවා. ඉතින් විශේෂයෙන්ම දැන් ලසන්තර වෙච්ච ලොකුම චෝදනා තමයි ඔහු IRC රෙජිස්ටර්ඩ් අපරාධකාරයෙක් කියලා කිව්වා. දැන් එතුමාට නඩු ටිකක් තියෙනවා. ඒතකොට එතුමා සැකපිට තමයි දැනට තියෙනවා නඩු ටිකක්. ඒ ටික සැකපිට තමයි එතුමාට තියෙන්නේ. හරිද? එතකොට එතුමා වැරදිකාරයෝ වෙලා නැහැ. හැබැයි IRC රෙජිස්ටර්ඩ් කියන්නේ මේකේ තියෙනවා, මම පහු වෙලා තමයි දැනගත්තේ, මේ IRC රෙජිස්ටර්ඩ් කියනකොට එක ළඟ එකම ආකාරයේ වැරදි තුනක් එක ළඟ කරලා තිබුණොත් ඔහු IRC එක රෙජිස්ටර් වෙනවා. එතකොට මම මේක හොයලා බලනකොට වෙලා තියෙන්නේ මේ කුඩා දඩයක් දෙන්න පුළුවන් කාරණා තුනකට සැකබිට ගේනකොට එයාට උපදෙස් දීලා තියෙනවා මේ ඔය පොඩි දඩේ ගෙවුවනම් මේ ඔය නඩුව ඉවත් වෙනවා කියන අදහස. ඒ උපදේශානුව තමයි ඔහු ඒ දඩය ගෙවල වරද්ද පිළි අරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි IRC රෙජිස්ටර්ඩ් වෙලා තියෙන්නේ. නැතුව මේ ඔබතුමාලා හංවඩු ගන්න විදියට මේ මහා පරිමාණයේ කිසිම දෙයකට නෙවෙයි එතුමා IRC රෙජිස්ටර්ඩ් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ මිනිසුන්ට හේතු ගැත්තුවේ මේ IRC 3 වෙනි ශ්‍රේණියේ අපරාධකාරයෙක් විදිහට තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් බොහොම පොඩි දඩයක් ගෙවල තමයි ඔහු වරද පිළි අරගෙන ඒ නඩුවෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේගොල්ලෝ මේ හංවඩු ගහන්නේ. ඉතින් එහෙම වෙලා තියෙද්දි විශේෂම අවසන් අපි දැක්කා දැන් මේ ආණ්ඩුව දුවන්නේම ස්ක්‍රිප්ට් වලින්. ඒක අපිට දැන් අද තහවුරු වෙලා ඉවරයි. දැන් හොඳම උදාහරණ තමයි අපි වැලිගම නිලවරණේ ප්‍රාදේශ සභාවේ ඡන්දේ තියෙන වෙලාවේදී අපි දැක්කා ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් උස්සනවා. එදා දවසේ තනිකරම මේ රටේ ප්‍රධානම ප්‍රවෘත්තිය වුණේ වැලිගම ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ විපක්ෂනේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු දෙන්නේ පැහැරගත්තා. ඒකින්ද ඒක තමයි එදා රටේ පළවෙනි මාතෘකාව. ඒ විතරක් නෙවෙයි එදා දවසේ නිලවරණයක් කල් දැම්මා. එහෙම දාලා අද වෙනකං මේ ආණ්ඩුවට ඒකට උත්තරයක් නැහැ. ඇයි? ස්ක්‍රිප්ට් එක වැරදිච්ච තැනක්. ඊළඟ කාරණා තමයි ආයි නිලවරණ කිට්ටු වුණාම තමුන්ගේම මන්ත්‍රීවරයෙක්ගේ නිවසට වෙඩි තියා ගන්නවා. වෙඩි තියලා අන්න දැන් මේ මොහොත වෙනකන් මේ ආණ්ඩුව ඒකට උත්තර දීලා නැහැ. ඉතින් කරුණා කරලා මේ ඇවිල්ලා මේ ආණ්ඩුවේ ස්ක්‍රිප්ට් වැරදිච්ච තැන් ඉතින් මේ ස්ක්‍රිප්ට් වලින් දුවන ආණ්ඩුවක් කියන එක අද පැහැදිලි. ඉතින් ඒ වගේම අපි චෝදනා කරන්නේ ලසන්ත වික්‍රමසිංහ මැතිතුමා ජීවත් වෙලා ඉන්න කාලේ එතුමා අපේක්ෂා කළ දෙවෙනි වතාවට මේ ඡන්දය ඉල්ලුවේ. ඒ විතරක් නෙවෙයි එතුමා ඔය මැතිවරණයට ඉදිරිපත් වෙනකොට නාම යෝජනා දෙනකොට මන්ත්‍රීව ධූරේ පත් වෙනකොට ඒ සභාපති වෙන්නත් මාස දෙකක් ගත වුණා. ඒ වෙනකන් සභාපති වෙලත් මාස තුනක් හිටියා. ඒ වෙනකන් වචනයක් කතා නොකරපු ආණ්ඩුව එතුමා අපරාධකාරයෙක් කියලා හංවඩු ගහනවා එතුමා ඝාතනයට වුණාට පස්සේ. ලැජ්ජ වෙනවා අපි ආණ්ඩුව ගැන. ඒ විතරක් නෙවෙයි අපි මෙතෙන්දී අපි මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. ලසන්ත සභාපතිතුමාට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා එතුමා අපිට කියලා වැඩක් නැහැ නේ. එතුමා ලිඛිතව දිවුරුම් ප්‍රකාශයක් එක දුන්නා පොලිස්පතිතුමාට. එතකොට පොලිස්පතිතුමා ඒ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් තමයි අපිට තියෙන ගැළලුව තියෙන්නේ. අනේ වෙනුවෙන් මේ කාරණාව තව විධිවත් පැහැදිලි කරොත් විශේෂම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛනයට අනුව දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් ඇති සීලුම රාජ්‍ය නිලධාරීන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා රජය විසින් විටින් විට නිකුත් කරන චක්‍රලේඛන හා නියෝගවලට යටත් විය යුතුයයි සනාකර්මී තමයි ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දෙන්නේ. එසේ ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දුන් පසු සීලුම රාජ්‍ය නිලධාරීන් ආයතන සංග්‍රහයේ මුදල් රෙගුරාසි කාර්යපරිපාටි රීති හා වෙනත් තත්ත්ව ක්‍රමවලට යටත් විය යුතුයි. ආයතන සංග්‍රහයේ පළවෙනි කාණ්ඩයේ 28 වෙනි පරිච්ඡේදයේ 3-8 උපවගන්තිය මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මහජනයාගෙන් හෝ වෙනත් රජයේ දෙපාර්තමේන්තුවෙන් හෝ ලැබෙන ලිපිවලට අප්‍රමාදව පිළිතුරු සැපිය යුතුය. ලිපියක් ලැබී සතියක් ඇතුළත අවසාන පිළිතුර යැවීමට නොහැකි නම් එම කාලය තුල 108 දරන පොදු ආකෘතිපත්‍රයෙන් අතුරු පිළිතුරක් යැවිය යුතුය. තවදුරට ප්‍රමාදය වැළැක්විය නොහැකි නම් කරගෙන යන කටයුතු පිළිබඳ විස්තර හා අවසාන පිළිතුරක් කවදා බලාපොරොත්තු විය හැකිද යන්න බව සඳහන් කරමින් වරින් වර අතුරු පිළිතුරු යැවිය යුතුය. මෙසේ නොකරන්නේ නම් සෑම රජ නිලධාරියෙකුම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 10 ඇලීරක් 92 විධානය අනුව දැඩි විනය තීන්දුව වලට යටත් විය යුතු බවට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 10 ඇලීරක් 93 පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ නිසයි අපි වර්තමාන පොලිස්පතිවරයාට මේ චෝදනාව එල්ල කරන්නේ හරියට පාස්කු ප්‍රහාරයට චෝදනාකරුවෙක් විදියට එදා ඒවකට හිටපු පොලිස්පතිවරයාට තියෙන චෝදනාව තමයි වර්තමාන පොලිස්පතිවරයාට තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ජාතික පොලිස් කොමිෂමට කරුණා කළ වර්තමාන පොලිස්පතිවරයාට විරුද්ධව පියවර ගන්න විනය ක්‍රියාමාර්ග ගන්න. අපිට ඒ ගැන කොහෙත්ම විශ්වාසයක් නැහැ. මේ ආණ්ඩුව තුලදී ඒ කටයුත්ත සිදුවෙයි කියලා කෙසේ වුණත් අපි අවශ්‍ය නීතිම ක්‍රියාමාර්ග වලට යනවා කියන එක අපි මේලයි මතක් කරලා දෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි විශේෂම මේ පාස්කු ප්‍රහාරය ගැන කියනකොට ඔබතුමාලා මේ බලය ගත්තේ විශාල දේවල් කියලා. විශාල බලාපොරොත්තු දීලා මේ රටේ මිනිස්සුන්ට. ඒකේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි පාස්කු ප්‍රහාරය. හැබැයි දැන් මේ වෙනකොට ආණ්ඩුව වෙලා අවුරුද්දක් වෙනවා. එතකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රටට හෙලි කරනවා කියලා තමයි බලය ගත්තේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ ආණ්ඩුව පත් කරන්න එදා දේශපාලන වේදිකාවේ නැගපු ප්‍රධාන දෙදෙනෙක්ට තනතුරු දීලා විශේෂම රවි සර්වර්ධන මැතිතුමා අමාත්‍යංශ ලේකම් ධූරයටත් ඒ වගේ ශානි අබේසේකර මැතිතුමා CID එකේ ප්‍රධාන විදිහට පත් කරලා තියෙනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට අවුරුද්දක් ගත වෙලා තියෙනවා. කිසිම නිදහසට කාරණාවක් නැහැ මේක පැහැරාරි. ඒ නිසා කරුණාකරලා ඕනට වඩාතර කාලය ආරම්භ තියෙනවා. වරින් වර ජනාධිපතිතුමත් ජනතාවට පොරොන්දු දුන්නා මේක හෙළි කරනවා කියලා. නමුත් මේ මොහොත වෙනකම් මේක පැහැරාරලා තියෙනවා. කරුණාකරලා අපි රජයට කියනවා මේ පාස්කු ප්‍රහාරයට ඒ ඒ ඒ කවුද කරේ කියන එක කරුණාකරලා මේ රටේ හෙළි කරන්න කියන කාරණා මේ වෙලාවේ කියනවා. ඊළඟ කාරණා ගත්තොත් මේ රටේ එදා ඉඳන් මේ දක්වා විවිධ ආණ්ඩුව අතින් වැරදීම් වෙලා තියෙනවා. හිතාමතා වැරදීම් කරලා තියෙනවා. විවිධ දූෂණ වංචා වෙලා තියෙනවා. අපරාධ මහ පරිමාණය අපරාධ වෙලා තියෙනවා. ඒතකොට ඕගොල්ලෝ ළඟම කියන කාරණාව තමයි කලි රජන් වලි මහ බැංකු කොල්ලේ තමයි මං හිතන්නේ ගොඩක් අය කියපු කාරණාව. හැබැයි තාම තක්සේරු නොකරපු ලොකුම අපරාධය වෙන්න තියෙන ඉස්සරහට ඒ තමයි මේ රටේ කන්ටේනර් 323ක් එලියට මේ රටෙන් එලියට ඇතුළට ආපු එක තමයි මේ රටේ ඉදිරියට වෙන්න තියෙන ලොකුම හානිය කියන එක මම මේ වෙලාවේ කියනවා. මොකද මේ ආණ්ඩුව මේ කන්ටේනර් 23ක් එන්නේ අර කිව්වාගේ ගිනිපෙට්ටි සයිස් නෙවෙයිනේ. ඕන දෙයක් දාගන්න පුළුවන්. එතකොට මේ ආණ්ඩුව එළවෙදිම තමයි ජනවාරි මාසේ කන්ටේනර් දෙකක් අර මිද්දෙනී ප්‍රදේශයට කොහෙද ගිහිල්ලා ඒ කන්ටේනර් දෙකේ අයිස් තිබිලා වුණේ. ඒකේ කොහේ හරි කෙළවරක පෝට්ටු හරි කොහේ හරි ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඉන්නකොට ආණ්ඩුව මාධ්‍ය පාවිච්චි කරා අන්න ඉතිහාසය ඉදන් මේව කරගෙන යනවා කියලා. නමුත් අද ආණ්ඩුව ඔයගොල්ලන්ට තියෙන කන්ටේනර් 23 එළිය ලංකාව ඇතුළට ආවේ ඔයගොල්ලන්ගේ ආණ්ඩු කාලේ. ඒ නිසා කරුණා කරලා මේක හෙළිදරව් කරන්න. මොකද මේක තමයි අනාගතයේදී මේ රටේ වෙන්න තියෙන ලොකුම හානියක් වෙන්න තියෙනවා කියන. මොකද ඒ ගැන කිසිම තක්සේරුවක් තම කරගන්න හැකියාවක් නැහැ. ඒකෝට අර කන්ටේනර් දෙක විතරයි අයිස් ලැබුණේ. හිතලා බලන්න මේ කන්ටේනර් 323 මොන වගේ දේවල් තියෙන පුළුවන්ද? අර අර්ජුන මන්ත්‍රීතුමා කියන විදිහට ආයුධ තියෙන්න පුළුවන්, නැත්නම් මද්‍රව්‍ය තියෙන්න පුළුවන්, නැත්නම් වෙන දේවල් තියෙන්න පුළුවන්. නැත්නම් මේ ආණ්ඩුවට මෙච්චර බලයක් තියෙනවා. 159ක් ඉන්නවා, විධායක ජනාධිපති ඉන්නවා. කරුණාකර මේ 323ට වෙලා මේ කන්ටේනර් 323 මොනවද තියෙන කියන එක කරුණාකර පැහැදිලි කරන්න. මොකද අඩුමතරමේ ඒ වார்த்தාවවත් මේ වார்த்தාවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණ නැහැ මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. ඉතින් ඒ කාරණාව කියන එක මම විශේෂයෙන්ම මේ කන්ටේනර් 323 ගැන කියද්දී ඇත්තටම අපේ බිමල් ඇමැත්තුමා මීට කලින් කිව්ව කාරණාවක් තියෙනවා. ඒ අද එතුමා නැහැ, නමුත් මම මේ පාර්ලිමේන්තුව මීට කලින් කිව්වා. ඒ තමයි එතුමා අපිට කිව්වා අර දරුවන්ගේ දණ්ඩ නීති සංග්‍රහයේ දඩුවම් ලබා දීමේ දණ්ඩ නීති සංග්‍රහයේ අර සංශෝධන කියන වෙලාවේදී විපක්ෂයේ අපේ මන්ත්‍රීවරුන්ට කිව්වා ඉතාම සංවේදී ෆිල්ම් එකක් තියෙනවා තාරේ සමීන් පර ෆිල්ම් එක බලන්න. මේ විපක්ෂ ඉන්න අය
තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා ඔබතුමාට.
විපක්ෂ ඉන්න කට්ටිය මේ සංවේදී මිනිස්සු නෙවෙයි, චිත්‍රපටි බලන්නේ නැහැ එහෙම කියලා අපිට චෝදනාවක් කරා. ඉතින් එතුමට කියන්න ඕන අපි තාරේ සමීන් පර ෆිල්ම් එකක් බැලුවා. එතනින් පස්සේ න සිතාරේ සමීන් පර ෆිල්ම් එකක් බලලා තියෙන්නේ. හැබැයි අපි ආණ්ඩුවට කියන එක දෙයක් ඒක තමයි මේ ෆිල්ම් එක මගේ පාර්ලිමේන්තුවේ පෙන්නන දැන් නාට්‍යකුත් පෙන්නවා මේ මේ පාර්ලිමේන්තුවේ. කරුණාකරලා මේ ෆිල්ම් එක පෙන්නන්න. ඒ තමයි ඉන්දියාවේ මීට දින කීපයකට තිරගත වුණා මදරාසි කියන ෆිල්ම් එක දබිල චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ තියෙන්නේ මොකද්ද? දකුණු ඉන්දියාවේ ඒ සාමකාමීත්වය නැති කරන්න, ඒ දේශපාලන නැතුව බලහත්කාරයෙන් පාලන බලය ගන්න කන්ටේනර් පහක් අවියායුධ කන්ටේනර් පහක් දකුණු ඉන්දියාවට අවිල්ලා ඒ පාලන බලය ලබා ගන්න ක්‍රමවේදය ගැන ඒ චිත්‍රපටිය සඳහන් වෙන්නේ. අද අපිට සැකයක් තියෙනවා, අද අපිට සැකයක් තියෙනවා. ඒතර තියෙන කන්ටේනර් පහයි ඒකේ තියෙනවා. ඒකේ කොහොමද ඒගොල්ලෝ පාලන බලය ගන්නේ? ආයුධ 100ක් රටේ ඒ දකුණු ඉන්දියාවේ තැන් 100කට යවලා විවිධ අපරාධ කරන්න කියලා ඒගොල්ලෝ උපදෙස් දෙනවා. ඒ අනුව තමයි අද ලංකාවේ අවුරුද්දක් ගිහිලා තියෙනවා 104ක් වෙඩි දෙමින් තියලා තියෙනවා. ඉතින් ඉන්දියාවේ මේ තිරපත මේ තිරගත වෙච්ච චිත්‍රපටි හා සම්බන්ධය තමයි අද ලංකාවේ වෙන්නේ. ඒ නිසා කරුණා කරලා අපේ බිමල් ඇමැතුමා ඇතුළු මේ සෙල්ලු දෙනාට මේ චිත්‍රපටි බලන්න කියන මොද ලංකාවේ අනාගතයටත් මූණ දෙන්න වෙන චිත්‍රපටි අන්න ඉන්දියාවේ හදලා තියෙන එක බලන්න කියන ආරාධනාව මම මේලා කරනවා. බොහොම ස්තුතියි.